ඒ ගන්න කෙනා අනුන්ගේ දෙයට හැමතිස්සෙම ඊර්ෂ්‍යා කරන කෙනෙක් කැමති නෑ. ඒකට අප්‍රසන්න මනසක්. කාම මිත්‍යාචාරයේදී ප්‍රසන්න මනසක්ද අප්‍රසන්න මනසක්ද? අප්‍රසන්න මනසක්. බොරුව කියනකොට ප්‍රසන්න මනසක්ද අප්‍රසන්න මනසක්ද? අප්‍රසන්න මනසක්. මේ ක්‍රියා හතරදිම නිරතුරුවම තමෙන් එකකට දෙකට පුරුදු වුණත් නිරතුරුවම මනස ප්‍රසන්නාකාරයෙන් ක්‍රියාත්මක වෙනවද අප්‍රසන්නාකාරයෙන් ක්‍රියාත්මක වෙනවද? අප්‍රසන්නාකාරයෙන් ක්‍රියාත්මක වෙන තැනත්තාගේ හැම තිස්සෙම මොලේ ක්‍රියාකාරීත්වය ප්‍රසන්න වෙලාද අප්‍රසන්න වෙලාද? අප්‍රසන්න වෙලා නම් මොලේ සෛල හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ, ධාරණ ශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ එයාට ධාරණ වෙනවා හැම තිස්සෙම අර වගේ දේවල්. ඒ කියන්නේ මොකද මොලේ ක්‍රියාකාරීත්වය ඒ පැත්තට බලපාලා තියෙන හින්දා හොරකමට බොරුවට ඒවටම තමයි එයාට බුද්ධිය වැඩෙන්නේ. හැබැයි බුද්ධිය කියන්නේ බෑ, එතන තියෙන නිකන් නුවණ. හොරාටත් නුවණ තියෙනවා. ඒ කියන්නේ එයා කරන දේ හරියට කරගන්න එයාට පුළුවන්. හැබැයි බුද්ධි කියලා කියන්නේ හොඳ නරක වෙන් කරලා ගන්න නුවණට. කවදාවත් බුද්ධිමත් කෙනෙක් හොරකම් කරන්නේ නැහැ, සත්තු මරන්නේ නැහැ, ඒ වගේ දේවල් කරන්නේ නැහැ. දැන් බලන්න සමහර අන්‍යාගේ සමාදන් වෙනවා රකින්නවා කියලා පන්සිල් ඇත්තේ නැහැ. දැන් බලන්න ඔය ඇත්තන්ගේ මනස දුෂ්ට වෙලා තියෙන හැටි. බලන්න ඒ දුෂ්ට වීමෙන් ඔය ඇත්තන්ට ඇතිවෙච්ච පීඩනය එත් පරිහානිය කොච්චරද කියලා. පින්වත්නි, අපේ අම්මලා ඉස්සර අපේ දරුවන්ව බිලි දුන්නා. අම්මලා පරංගියාගේ කඩුවට මතක ඇතිනේ? මතක නෑ, හැබැයි අහලා ඇති. අම්මලට ක්‍රිස්තියානි වෙන්න කියලා බල කරලා දරුවන්ගේ බෙලි කැපුවා. අම්මලා දරුවෝගේ බෙලි කැපුවයි කියලා ක්‍රිස්තියානි වුණේ නෑ. ඒ අම්මලගේ බෙල්ලට කඩුව තියලා දැන්වත් ක්‍රිස්තියානි වෙල්ලයි කියලා අම්මලව බෙල්ල කපලා ගඟට තල්ලු කරා. නමුත් ඒ අම්මලා ක්‍රිස්තියානි වුණේ නෑ, එහෙම කරයි කියලාත් බයට. ඇයි ඒ? පින්නත්ති, කොයිතරම් පීඩන මැද්ද හිටියත් අපේ ඇත්තෝ පන්සිල් රැක්කා. මොකද ඒකාන්තෙම අනිවාර්යෙන්ම පන්සලත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තිබුණා. ඒ සම්බන්ධතාවයේ උඩ ඒ ඇත්ත හොඳ සිල්වතුන් වුණා. එනිසාම ඒ අම්මලා පංචශීලයේ ආනිසංස දැක්කා. ආනිසංස වශයෙන්ම කියනවා කවදාවත් මුලා වෙලා මැරෙන්නේ නැහැ, මැරෙන නරක තැනට යන්නෙත් නැහැ. විසරදත්වයක් තියෙනවා, මැරෙන්න බය නැහැ, මාර්යාගේ ඉස්සරහට යනවා. පන්සිල් රැක්කනම් භෝග සම්පත් තියෙනවා, ඇස්කන්නාසාදී ඉඳුරන් පිනවීමක් තියෙනවා. එනිසා ඒ අම්මලා සැපසේ හිටියා. එදා ඒ අම්මලා දන්නවා අපි සැපසේ ඉන්නේ මොකක් හින්දාද කියලා, පන්සිල් රැකීම හින්දා බව. එනිසා ඒ අම්මලා දැනගත්තා ඒ අම්මලා ක්‍රිස්තියානි වුණොත් යම් විදිහකින් ළමයිනුත් ක්‍රිස්තියානි වෙනවා. එතකොට ඒ ළමයින් පත්වන විපත අම්මලා දන්නවා. අම්මලා තීරණය කළේ මොකද්ද? අනේ මගේ ළමයි ක්‍රිස්තියානි නැත්තම් මිත්‍යා දෘෂ්ටික වෙලා අපායට යනවට වැඩිය හොඳයි මේ පරංගියගේ කඩුවෙන් මැරෙන එක කියලා. අම්මලා කමන්නේ කිව්වා. ඉතින් ඒ අම්මලා නිදහස්ුනේත් නෑ එහෙම කළා. ඒ අම්මලා මොකද කරේ? තමන්ගේ බෙල්ලක් දුන්නා. මොකද ඒ අම්මලා දන්නවා මැරුණට නරකක් වෙන්නේ නෑ කියලා. මැරලා නරක තැනකට යන්නේ නෑ කියලා. මැරෙනවට බය පව් කරපු ඇත්තෝ. පින්පිනාති හොඳ මනසක් තියෙන ඇත්තෝ, දුෂ්චරිතේ නැති ඇත්තෝ මැරෙන්න බය නෑ. මොකද ඒකලු දන්නවා මැරුණයි කියලා. කොහොම හිටියත් මැරෙනවා. හැබැයි මැරුණට අවඩක් වෙන්නේ නැති බව ඒගොල්ලෝ දන්නවා. එනිසා ඒගොල්ලෝ මරණයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ සුද්ධ හොඳට දැනගත්තා කොතනද මේ රහස තියෙන්නේ කියලා. මොකද සුද්ධත් හැදුවා අපේ ඇත්තෝ කතෝලික කරන්න. කරන්න පුළුවන් හැම උත්සාහයක්ම ගත්තා. ඉතින් ඒ උත්සාහය ගත්තට බැරි වුණා. ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන පරමාර්ථය උනේ. ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසීන් මේ ඔක්කොම කරේ මොකද්ද? සිංහලයාව කතෝලික ක්‍රිස්තියානි ආගමට හරවන්නට දරපු උත්සාහයන්. ඒකකින්වත් හරවගන්න බැරි වුණා. ක්‍රිස්තියානියත් අරතරන් දේවල් කළත් අන්තිම වෙනකොටත් ඔය අවුරුදු 100 ගණන තිස්සේ ඔය පීඩනයට පත් වෙලා ඇවිල්ලා කොච්චරද හැරිලා තිබුණේ? 5ක් 6ක් විතරයි හැරිලා තිබුණේ. කරන්න බැරි වුණා. හැබැයි අන්තිමට
සුද්ධ කියලා ඇරියා මහා රාජ්‍යයට මේ සිංහලයන්ව නම් බෞද්ධයන්ව නම් ක්‍රිස්තියානි කරන එක පුළුවන්කමක් පුළුවන් වැඩක් නෙමෙයි කියලා. එහෙන් කිව්වේ මොකද්ද? ක්‍රිස්තියානි කරන්න බැරි නම් නරක බෞද්ධයන් බවට පත් කරන්නයි කිව්වා. ඒක කළා. මොකද දැන් ඒ ක්‍රිසුද්ධ හොඳට බැලුවා මොකක් හින්දාද මේගොල්ලන්ගේ මේ ශක්තිය? සුද්ධ දැනගත්ත පන්සල හින්දා තමයි ශක්තිය. දැන් පන්සල හින්දා ශක්තිය දැනගත්ත ගම මේගොල්ලෝ කලේ පන්සලෙන් බිඳෙව්වා. දඬුවම් කළා. දඩ ගැහැව්වා. දන්නවනේ දළදා පෙරහැරත් නැවැත්තුවා කියලා. නේද? දළදා පෙරහැරත් නැවැත්තුවා. ඔක්කොම නැවැත්තුවා. නවත්තලා පන්සලෙන් ඈත් කරා. පන්සලෙන් ඈත් කළා නිකන් හිටියේ නෑ. ඒගොල්ලන්ගේ දුෂ්චරිතය සිංහලෙන්ට බාර දුන්නා. ඈ ඉස්සෙල්ලාම දුන්නේ සිගරට් එක. මෙතන ඉන්න වයසක ඇත්තු දන්නව ඇති. අවුරුදු 75ක් ඔව් 85ක් වගේ ඇත්තු දන්නව ඇති. ඒ කාලේ සුද්ධෝ නගරබද පළාත්වලදී ඒගොල්ලන්ට බලයේ තීච්ච පළාත්වල මොනවද කරේ? හන්දියක් හන්දියක් පාසාම ගෙනල්ලා සිගරට් නොමිලේ වීසි කරා. අපේ කොල්ලෝ ටිකත් නිකන් දෙන හින්දා හිනා වෙවි අරගෙන උරලා රහත් බැලුවා. ඊට පස්සේ සිගරට් එකෙන් සුද්දට පුදුම විදිහේ ගැති බවක් ඇති වුණා. නිකන් දුන්නනේ ඒකින්ද පුදුම ගැති බවක් ඇති වුණා. ඒ ගැති බවෙන් බැඳලා ඉන්නකොට සුද්ද දැනගත්ත ඊගාවට ඕනේ මොකද්ද කියලා රේස් කොලේ දුන්නා. අස්සයව දුන්නා. ගත්ත අස්සයව. හැබැයි අස්සයව අරගෙන නිකන් හිටියේ නෑ. මොකද කරේ? අස්සයත් එක්කලා සෙල්ලම් කරන්න අපේ ඇත්තෝ හරිම දස්ස වුණා. දස්ස වුණා කොයිතරම්ද? ඉංග්‍රීසි ABCD දන්නේ නැති වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉංග්‍රීසි පත්තරේ බලලා අස්සය තෝරන්නේ නැද්ද? හරියට තෝරනවා. අපේ නාකි අප්පුලා ටික එච්චර දස්ස වුණා. ඒකද දැනුත් ගිහලා බලන්න. ඔය හත්තනින් තන කියවන එක මොනවද කියලා බලන්න. වාඩි වෙලා උදේ පාන්දර ඊගාවට මොකද කරේ? ඒකෙනුත් නැවතුනේ නැහැ. තව දෙයක් තියෙනවා මේ කරන්න දෙන කියලා කුට්ටමක් දුන්නා. කුට්ටම සෙල්ලම් කීප දෙයක් කීපයක් පුරුදු කළා. දෙක තුනක් පුරුදු කළා. කුට්ටම පෙන්නවා. අරගෙන බැලුවා. කුට්ටම ලස්සනයි. අපේ ඇත්ත මොකද කරේ? සුද්ධකත් සෙල්ලම් පෙන්නවා ඒ කුට්ටම අරගෙන. හොඳට හරි ලස්සනට ඒකත් බාරගත්තා. දැන් ඊගාවට අඩුවෙන් තිබුණේ අපේ අය පොඩ්ඩක් රා කට්ටක් ගැහුවා ඔහේ. ඒකත් ඉඳලා හිටලා. ඒකෙන් ඉතින් ශාරීරික හානියක් උනේත් නැහැ. ආර්ථික පාඩුවක් උනේත් නැහැ. ආර්ථිකයට හානියක් උනේත් නැහැ. මොකද වත්තෙම ගහ තියෙනවා. කියලා ඒකේ ප්‍රශ්නයක් උනේත් නැහැ. සුද්ධ වෙනගත්ත ඒක එහෙම කළ හරියන්නේ නැහැ. ඊට වැඩි දෙයක් මේගොල්ලන්ට දෙන්න ඕනේ. සුද්ධගේව පෙන්නවා. මේගොල්ලෝ බැලුවා කොහොමද මේවා හදන ක්‍රමය කියලා. ඉගෙන ගත්තා. සුද්දට වැඩිය හොඳ ඒවා හදුවේ නැද්ද? නේද? කොයිතරම් දක්ෂද කියනවනම් අලවියට පඳුරක් පඳුරක් ගානේ තියනවා. සුද්දගේ ක්‍රමයට හදන ඒවා නෙමෙයිද? ඊට වැඩි එක එක උපක්‍රම. ඊට වැඩි දක්ෂ උපක්‍රමයක් නැද්ද අපේ ඇත්තෝ හදන්නේ? පසුපදන් යොදනවා. බලා හැදුවා. දැන් මොකද වුනේ? දැන් ඕවා ටික ඔක්කොම හොඳට සුද්දා දීලා ඉන්න වෙලාවේදී අපේ ජීරෝධාර පිරිසක් හාමුදුරුවොත් ජාතිර නිදහසක් අවශ්‍යයි කියලා සටන් කරා. දැන් ඒ හැඟීමකින් කරේ. ඒ සටන කරනකොට සුද්ධ දැනගත්තා හරි මේගොල්ලෝ දැන් නිදහස ඉල්ලනවා. හැබැයි බැලුවා මොකද්ද අපිට කරන්න තියෙන්නේ? සුද්ධ දැනගත්තා නෑ වැඩි කරන්න දෙයක් මොකක්වත් නෑ. දැන් අවශ්‍ය දේවල් ටික ඔක්කොම මේගොල්ලෝ කරලයි තියෙන්නේ. මොකද ඒකට යන කරන්නේ බුදු දහම නැති කරන්න. කෙලින්ම නැති කරන්න බැරි වුණාට උපක්‍රමශීලීව බුදුදහම නැති වෙන්න මග පෙන්නවා. පෙන්නලා මේ ටික බාර දීපුවම ලස්සනට බාරගත්තා. දැන් සුද්ධ දන්නවා විනාශ වෙන්න බොහොම කැමැත්තෙන් තමයි මේ ඇත්ත මේ නිදහස ඉල්ලන්නේ කියලා. ඒක වෙන බවක් දන්නවා. සුද්ධට ආයි වෙන දෙයක් ඕනේ නැහැ. ආයි මේක බදාගෙන ඉන්න ඕනෙත් නැහැ. සුද්ධ නිකම්ම මේක දුන්න ඔන්න ඔයගොල්ලෝ ඉල්ලන නිදහස කියලා. ආසාවෙන් ගත්තා. මොකටද ගත්තේ? විනාශ වෙන්න තියෙන කැමැත්ත නිසා. අරගත්තා. ඒ කැමැත්ත කොහොමද කියලා පේනවා හොඳට. එතන ඉඳන් 1948 පෙබරවාරි 4 වෙනිදා ඉඳන් මේ මොහොත දක්වාම හැම අවුරුද්දකදීම මොකද අපි කරේ? අවුරුද්දෙන් අවුරුද්ද නිදහස් උත්සවය, නිදහස උත්සවාකාරයේ සැමරුවා. මොකද්ද මේ සැමරීම? විනාශය නෙමෙයිද? මොකද විනාශය කැමැත්තෙන් බාරගත්ත ඇත්තන්ට අවුරුද්දෙන් අවුරුද්ද වෙන විනාශය දකිනකොට සතුටක් නැද්ද? සතුටක් තියෙනවා. ඒ සතුට හේතුවෙන් මේ ඇත්ත හැමදාම උත්සව පවත්වනවා. අද විනාශයේ අන්තිම කෙළවරට ඇවිල්ලා ඉන්න බවත් හොඳටම පැහැදිලි. ඒ නිසා විනාශ වෙන්නම තමයි ඕනේ. ඒක තමයි මේ ඇත්තන්ට තියෙන එකම සතුට. තවමත් මේගොල්ලෝ උත්සව පවත්වනවා. ඒක තමයි සිංහලයා කියන කෙනාගේ මන්ද බුද්ධික භාවය. කල්පනා කරන්න. දැන් එදා නිදහස ගත්ත නායකයෝ ටිකක් නිදහස සටන කළා හාමුදුරුවොත්, හැබැයි ඒගොල්ලෝ දේශපාලනට ආවේ නෑ. දේශපාලනයේ මුලට ආවේ කවුද? මිෂනාරි ගැත්තන් නෙමේද? ඒ අධ්‍යාපනය ලැබපු, ඒ සිරිත් විරිත් අගය කරපු ඇත්ත තමයි දේශපාලනයට ආවේ. දේශපාලනට ආව. දැන් මම දේශපාලන කියන වචනේ කියනට මොකද ඇත්තට ඔන්න හාමුදුරුවෝ දේශපාලනේ කතා කරනවා කියලා මතක තියාගන්න ඕපින්වත්නි. මම දේශපාලනේ දන්නවා. ඒක නිසායි මම මේ කතා කරන්නේ. ඒ වුණාට ඔය ඇත්ත අවුරුදු 50ම ඡන්දෙ දුන්නත් ඔය ඇත්ත දේශපාලනේ කියන්නේ මොකද්ද කියලා ඉස්පිල්ලක් තරමවත් දන්නේ නැහැ. ඔයත්තන්ගේ දේශපාලනේ අපේ රටේ කිසි කෙනෙක් දේශපාලනය කෙනෙක්ගේ අංශ මාත්‍රයක් දන්නේ නැහැ. බණ පොතේ දේශපාලනේ හොඳට තියෙනවා. බුදුහාමුදුරන්ගේ බණ පොතේ. ඔය ඇත්ත දේශපාලනය කියලා ගත්තේ කොළපාට නේද? ඔයගොල්ලන්ගේ දේශපාලනේ? ඔයත්තන්ගේ දේශපාලනේ නිල් පාට. ඔයත්තන්ගේ දේශපාලනේ රතු පාට. බුදුහාමුදුරන්ගේ දේශපාලනේ රටේ ජනතාවගේ සෞභාග්‍යය. ඒකයි බුදුහාමුදුරන්ගේ දේශපාලනේ. ඔයත්තන්ගේ දේශපාලනේ හින්දා රටේ ජනතාව දුර්භාග්‍ය සම්පන්න වුණාද නැද්ද? වුණා. මොකද ඔයත්තන්ට සෞභාග්‍යයක් ඕනේ නැහැ. අපි නෝනට තමයි හැමදාම. නැත්තම් අපි හැමදාම සේනානායක මහත්තයර තමයි. එච්චරයි. රටක් ගැන හිතුවේ නැහැ, ජාතියක් ගැන හිතුවේ නැහැ, අනාගතයක් ගැන හිතුවේ නැහැ, දරු පරපුරක් ගැන හිතුවේ නැහැ. ඔයත් හැමදාම දැන් මෙතනින් අහම මේ තාත්තලා ඉන්නවා. ඔයත් තාත්තලා ඡන්දෙ දුන්නා නම් ඡන්දෙ දුන්නා රටක් ගැන හිතලා, ඔය වයසක අම්මලා ඉන්නවා ඡන්දෙ දුන්නා නම් ඡන්දෙ දුන්නා රටක් ගැන හිතලා, රටේ අනාගතයක් ගැන හිතලා කතරයක් ගැහුවද නැහැ පින්වත්නි. කිසි කෙනෙක් එහෙම ගැව්වේ නැහැ. ඔක්කොම පාට දිහා බල තමයි කතර ගැව්වේ. ඉස්සරහටත් ඔයගොල්ලෝ කරන්නේ නැත්තර නැති වෙනකල්ම ඔයත් කරන්නේ ඕක තමයි. නැත්තර නැති වෙනකල්ම තාමත් පාට තමයි තෝරන්නේ. පින්වත්නි මොකද්ද මේ කරන්නේ? මන්ද බුද්ධිය නෙමෙයිද? සිංහලයා දුස්සීලකම නිසාම මන්ද බුද්ධික භාවයට. පින්වත්නි ජාතියකට මන්ද බුද්ධික කියන වචනේ පාවිච්චි කරන එක ඒතරම් හොඳ වචනයක් නෙමෙයි. ඒ මේ කාල කන්නි සිංහලයන්ට මේක වචනේ සුදුසුයි පාවිච්චි කරන්න. මං කියනද එකක්, මම මෙහෙම ඔක්කොම අරමුණු කර තමයි කියන්නේ. ඒකට අහුවෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා මගේ වචන අමතක කරන්න. ඔයාලන්ට තොප්පිය හොඳට ෆිට වෙනවා නම් විතරක් දාගන්න, නැත්නම් පැත්තකින් තියන්න. ඒකයි කරන්න ඕනේ. හැබැයි හරියනවනම් දාගන්න. දාගෙන කියන්න මේ හාමුදුර අපිටම තමයි කියන්නේ කියලා හිත. මටමයි මේ කියන්නේ කියලා තමයි විමසලා බලන්න. මොකද ඒක අවශ්‍යයි දැන් මේ වෙලාවේ. එහෙම නැත්නම් වැඩි අවශ්‍ය නැහැ අපිට. පින්වත්නි බලන්න බුදුහාමුදුරන්ගේ දහමේ පීතිය නම් අපිට වෙන්නේ නැහැ. බලන්න ඇයි එදා ඉඳන් දැන් අපි හිතන ඔන්න දීසෙන නායක මහත්මයාට යම්කිසි හැඟීමක් තිබුණා. ඒත් කිසිම විදිහේ ශාසනික හැඟීමක් තිබිච්ච බව නම් පේන්නේ නැහැ. නමුත් රට සංවර්ධනය කරන්න ඕනේ කියන හැඟීම තිබුණා. 1947 නිදහස ගත්ත 52 එම අතර මොකද වුනේ? මොකද වුනේ? මොකද? මැරුණා. මැරුණාද මැරුවද? අස්සයාගේ පිටින් වැටිලා මැරුණේ නැහැ. අස්සයාගේ පිටින් වට්ටලා මැරුවා. එහෙම කියන්නේ. මොකද හේතුව සිංහලයන්ගේ නායකයාට වෙච්ච ඒ අසාධාරණයක් ගැන කතා කරන්න සිංහලයන්ගේ කොන්දක් පන තිබුණේ නෑ. ඇයි? සැදැලේ යටපැත්තට කටු ගහලා තියලා දේශනායක මහත්මයා අස්සයිපේ නැග්ගාම ඌට කටු ඇනුන, ඌ මෙයාව බිමට දැම්මා. ඒකයි උනේ. එතකොට කටු නිකන් වැදුනද සැදැලේට? නෑ. එහෙනම් කවුද කටු ගැහුවේ? කටු ගැහුවා නම් ඒ මහත්මයා ගෙන ගිය ව්‍යාපාරයට විරුද්ධ කෙනෙක් නෙමෙයිද කටු ගැහුවේ? ව්‍යාපාරේ පටන් ගත්ත පින්වත් නිදහසත් එක්කලා මේ ඔලොමොට්ටල සිංහලයන්ට පුළුවන් කමක් තිබුණේ නැහැ ඒ රට කඩන නීතියත් එතෙන්දි වෙනස් කරන්නට. නිදහස දුන්නේම රට කඩන නීතිය දාලා ඒක ඇතුළට. ඒකවත් හිතා ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද ගැත්තෝ කොන්ද පර නැතුව වැඩ කරපු පිරිසක්. තේසවලාම කියන නීතිය තිබුණා නේද ඒකේ? තේසවලාම නීතිය කියන්නේ මොකද්ද? තේසවලාම නීතිය කියන්නේ සිංහලයන්ට උතුරෙන් බින් අඟලක්වත් නෑ. ඒකට වෙන් කළා ඉවරයි නේ රට. සුද්ධම. අපි විහිළුවක් නේද මේ කරේ මෙච්චර කාලයක්? අපේ නායකයෝ ඔය නීතිය අයින් කළා දාලා රට පුරාම සිංහලයෝ මුස්ලිම් දෙමළ ඔක්කොම පැතිරිලා වාසය කරන්න හැදුවා නම් අද මේ රටේ මේ ප්‍රශ්න තියනවද? නෑ. මේ රටේ මේ ප්‍රශ්න නෑ. වෙනත් අනාගතයේදී වුණත් ඔය දේශපාලන විසඳුම් ගැන කතා කරන්නේ අංශු මාත්‍රයක දේශපාලනයක් දන්නේ නැති මිනිස්සු. දේශපාලන ගැන කතා කරා. ඔයගොල්ලෝ රැවටෙන්න එපා. ඔයාලට දේශපාලන විසඳුම් නෑ. මොකද හේතුව ප්‍රභාකරන්ගේ අරමුණ මෙහෙ දේශපාලන විසඳුම් නෙමෙයි. දේශපාලන විසඳුමක් කියන්නේ රටේ ඒකීය භාවය තියාගෙන කරන එකක්. ඒක තියාගත්තොත් ඒගොල්ලන්ට අවශ්‍ය දේ ඉහි කරන්න පුළුවන් කමන්නේ. ඒකෙන්ද කවදාවත් එහෙම එක්කට ප්‍රභාකරන් ලෑස්ති වෙන්නේ නෑ. එකතකින් ප්‍රභාකරන් කියන්නේ එක්තරා විදිහක ජාතික වීරයෙක්. අපේ පැත්තෙන් නම් බලනකොට අපිට හතුරෙක්. ඒක වෙනම කාරණයක්. නමුත් දෙමළ නැත්තන්ගේ පැත්තෙන් නම් බලනකොට ඒගොල්ලන්ට වීරයෙක්. රටක් හදලා දෙන්න හදන එක්කෙනෙක් කියා. ඒක නිසා අපේ පැත්තෙන් මෙහෙමයි. ඒ පැත්තනත් අපි බලමු මොකද තත්ත්වය කියලා. කො අපිට ඒ වගේ වීරයෝ. අපිව රකින්න වීරයෝ. අපේ රට බේරගන්න වීරයෝ. කො අපිට? වෙනතේ දන්නවද ඊගාවට එන ව්‍යවස්ථාවෙන් ඉන්නේ මොකද්ද කියලා? ඊගාවට එන ව්‍යවස්ථාවෙන් දැනට සාකච්ඡා කරනවා කොහොම වෙයිද දන්නේ? පළාත් මොකද්ද ඒ කියන්නේ? පළාත් පළාත් සභාවට නෙමෙයි. මුළු පළාතම ඒ පළාත් සභාවක පළාත් සභා කියලා ඒගොල්ලන්ට ඒ පළාත් සභාවට තමයි ඒ ප්‍රදේශය අයිති වෙන්නේ, භූමිය අයිති වෙන්නේ. පළාත් සභාවට භූමියේ නීතිමය අයිතිය දෙනවා කියන්නේ රට කෑලි කීයට කඩනවද? මේ පළාත් සභාවට අයිතිය දෙන්නේ දන්නා මේ පැත්තෙන් එහෙම වෙන්නේ නැහැ. කෙලින්ම මුස්ලිම් කරඩක් කඩනවා. කෙලින්ම දෙමළ රාජ්‍යයක් වෙනම කරනවා. කරිච්ච ගමන් ඊගාවට අපිට කොහක්වත් ඉන්න නැති වෙන එකයි වෙන්නේ. බලන්න දෙගොල්ලම එකතුලා සමගි වෙලා ගහන්න හදනවා ගැටේ. නැත් සිංහලයව නැත්තරම නැති කළා දාන්නට. පුදුම වෛරයක් මේ නායකයන්ද සිංහලයෝ ගාව එක්කලා තියෙන්නේ. කෙලින්ම කරන්න බැරි හින්දා උපක්‍රමශීලීව කරනවා ඒක. හොඳයි බලන්න කල්පනා කරන්න පින්නත් ඔය ඇත්ත මොනවද මේ කරන්නේ කියලා. අනාගතයේදීවත් පොඩ්ඩක් කල්පනා කරන්න. කල යුත්තේ මොකද්ද කියලා, නොකල යුත්තේ මොකද්ද කියලා. මේ විදිහට ඔය ඇත්තෝ මන්ද බුද්ධික ලෙස කටයුතු කරන්න ගියොත් අපිට නැගිටින්න තැනක් හම්බෙන්නේ නැහැ. ඒකෙන්ද දැම්මම ඔය ඇත්තන නැගිහිටින්න ඕනේ නම් දැම්මම කරන්න තියෙන්නේ කරුණා කරලා මේ මත්පැන නවත්තන්න, සිගරට් එක නවත්තන්න. මේ වෙන විනාශයේ පැහැදිලිව පෙනිපෙනි එකම පිරිමියෙක්වත් සිගරට් එකක් බොන්න ලෑස්ති වෙනවනම්, එකම පිරිමියෙක්වත් මත්පැන් ටිකක් බොන්න ලෑස්ති වෙනවනම් මුළු සමාජයේම ඒ මිනිහව කොන් කරන්න ඕනේ. චණ්ඩාලයෙක් හැටියට, සැඩොලෙක් හැටියට. එයාගේ වටා පිටාවෙන් ගෙදරින් හරි කොන් කරන්න, ගෙදර දරුවත් වනසන තාත්තෙක්, දරු පරපුරම විනාශ කරන තාත්තෙක්, නෑදෑ පරපුරට නිඳා කරන පිරිමියෙක්. ඒ පිරිමියා කරුණා කළා ප්‍රතික්ෂේප කරන්නේ වෙන්නේ නැත්තම්. ඔය පුතාලා අපේ තරුණ ඇත්ත ලොක්කට සිගරට් తీරුවට බල කල්පනා කරලා බලන්න ඕගලන්ගේ ලොකු කමක් නැහැ පිරිමි කමවත් නැහැ කොටින්ම කියනවනේ ඔයත් නියම පිරිමි නම් ඔයකට පුළුවන් වෙන්න ඕනේ මෙතෙන්දී මේ පින්දිමෙන් එළියට යනකොට නෑ මීට පස්සේ නම් මම මේක කරන්නේ නැත්නම් තම සත්‍යයක්වත් මේකට මම වියදම් කරන්නේ නෑ මගේ දරුවන්ට සැප දෙන්නට දරු පරපුර වර්ධනය කරන්නට මගේ ගේදර හදාගන්නට මම මේ ටික වියදම් කරනවා කියන අදිෂ්ඨානය මිසක් තම සත්‍යයක් විනාශ කරන්න එපා. ඒ අදිෂ්ඨානයෙන් එළියට බහින්න. ඒක අදිෂ්ඨාන කරන්න බැරි නම් ඔය ඇත්ත හෙට උදේම යන දොස්තර මහත්තයෙක් හම්බ වෙන්නේ. ගිහලා දොස්තර මහත්තයාට කියලා කියන අර පැල්වාඩියේ පන්සලේ බණ කියපු සෝමහාන්දුර ඊයේ රාත්‍රියේ කිව්වා දොස්තර මහත්තයෝ මේ පිරිමිකමක් තියෙනවා නම් පුළුවන් මේ මත්පැන් බොන එක සිගරට් බොන එක නවත්තන්න. අනේ මට දැන් හිතෙනවා හරි අමාරුයි කියලා දොස්තර මහත්තයෝ පොඩ්ඩක් බලන්නකෝ මම පිරිමියෙක්ද කියලා හිතේ දොස්තර මහත්තයට පෙන්නන්න. පෙන්නපු ගමන් දොස්තර මහත්තයා බලයි හොඳට බලපු ගමන් කියයි අඩුවක් පාඩුවක් තියෙන නම් කියයි. මොකද කියයි නෑ කිසි ප්‍රශ්නයක් නෑ හොඳ පිරිමියෙක් තමයි කියලා. වැකියපු ගමන් එහෙනම් දහසක් නයින් පිනාගොස් සන්තෝෂ වෙන්නට මමත් හොඳ පිරිමියෙක් තමයි. එහෙනම් එතකොටම පුළුවන් මේක නවත්තන්න අදිෂ්ඨාන කරන්න. ඉතින් හැබැයි එහෙමවත් බැරි නම් ඒ කියන්නේ දොස්තර මහත්තයාගේ තීරණය මොකක් හරි වෙනසක් වෙන්න ඕනේ. මොකද පිරිමියෙක් වෙන්න පුළුවන්ද? පිළිමයක් කියන්නේ පුළුවන් කම නැහැ. මොකද පිළිමයකට පිරිමිකමයි කියලා කියන්නේ වැරදි කරන එක නෙමෙයි. පිරිමිකම කියලා කියන්නේ හරි දේ කරන එක. පිරිමියෙක් වෙන්න බෑ. ගෑණියෙක් වෙන්නත් පුළුවන්ද? එහෙම ගතියකුත් නැහැ. ගෑණියෙක් වෙන්නත් බෑ. ගෑණියෙකුත් නෙවෙයි නම් පිරිමියෙකුත් නෙවෙයි නම් මොකෙද්ද? නපුන්සකේ. තිරිසන්නුන්ගෙත් ගෑනු පිරිමිකක් තියෙනවානේ. මේක තිරසනෙක්වත් නෙමෙයි නපුන්සකෙක් කෙලින්ම. දැන් ඉතින් අතාර ගන්න බැරි බොන හැම කෙනෙක්ම හිතාගන්න අපි මොන ජාතියද කියලා. දැන් දුවල පුතාලුණත් ගිහින් තාත්තලා සිගරට් බොනවා නම් ගිහිල්ලා පොඩ්ඩක් අහන්න තාත්තේ හාමුදුරු මෙන්න මෙහෙම වචනයක් කිව්වා මොකද්ද මේකේ තේරුම කියලා. සිගරට් බොන ඇත්ත මේ ජාතියේ ඇත්තෝයි කියලා කිව්වා මොකද්ද මේකේ තේරුම කියලා තාත්තෙන් අහන්න. හැබැයි ඉතින් බීලා ඉන්න වෙලාවක නම් අහන්න එපා. හොඳ පොඩ්ඩක් හැබැයි ගහන්න හැදුවොත් එහෙම කියන්නේ නෑ නෑ ගහන්න එපා හාමුදුරු මේ තාත්නේ හාමුදුරුවෝ කිව්වේ මේක. ඉතින් සිගරට් බොනවා නම් මෙච්චර විනාශයක් වෙනවා අපිවත් විනාශ වෙනවා රටත් වෙනස් වෙනවා මේ ඔක්කොමත් වෙනසෙදි තාත්තත් එහෙම කරනවා නම් ඉතින් තාත්තා ඉතින් හාමුදුරුවෝ කියපු එක හරියට කියන්නේ ඈ තාත්තරුවත් ඒ තාත් මොකද එයා හොඳ තාත්තා කෙනෙක් නෙමෙයි. කෙලින්ම දුවල පුතාලා දැනගන්න එයා හොඳ තාත්තා කෙනෙක් නෙමෙයි. තාත්තට හොඳ වෙන්න ඕන නම් කරුණා කළා මේක නවත්තන්න. දරුවන් කෙරෙහි ආදරයක් තියෙනවා. මොකද ඔයත් සිගරට් එකක් බොන තාක්කල් මත්පැන් බොන තාක්කල් ඔයත් කවදාවත් හොඳ තාත්තල නෙමෙයි හොඳ දරුවෝ නෙමෙයි මහ කාල කනි ජරාම පිරිසක්. මෙහෙම කියන්නේ මම ඔයත්න්ට හොඳට ඔළුවට වදින්න ඕනේ හින්දා මේක නවත්ත ගන්න ඕනේ හින්දා කොහොම හරි නවත්තන්න පින්නත් දෙයිය වැදෑද ඉඳලා කවදාවත් යහපතක් වෙන්නේ නැහැ. ඔයත් අද මේ දුකට පත් වෙලා දෙයිය යදින්න වෙලා තියෙනවා නම් දෙයියන්ගේ පස්සෙන් මෙහෙම යන්න වෙලා තියෙනවා නම් යන්න වෙලා තියෙන්නේ වෙන කිසිම කාරණයක් නිසා නෙමෙයි. මොකක් හින්දාද? ඔය කාලකන්ණි හැසිරීම හින්දා නෙමෙයිද? ලෙඩ වෙන්නෙත් ඕක හින්දා. ආයුෂ කෙටි වෙන්නෙත් ඕක හින්දා. දරු පරපර වඳ වෙන්නෙත් ඕක හින්දා. තමන් විහිං වෙනසෙන්නෙත් ඕක හින්දා. දිලිඳු භාවයට පත් වෙලා තින්නෙත් ඕක හින්දා. ඔය දුරාචාරයේ හින්දා දෙයිය වැදලා හරියන්නේ නෑ පින්නත්තේ. ඒකයි දේව ධර්ම කියලා කිව්වේ මොනවද? පාපේට තියෙන ලැජ්ජාවත් බියත්. පාපේට ලැජ්ජාවත් බියත් තියෙනවා නම් දෙයියෝ අන්නේ යා. මෙතනම දෙයියෙක්. එහෙනම් ඉතින් මැරලා දෙයියෙක් වෙනවා කියන එක කිසි ප්‍රශ්නයක් නෑ. ඒක දේවාත්ම භාව ලැබනවා කියන එක. ඉස්සෙල්ලා මෙතන දෙයියෙක් වෙන්න. මෙතන ත්‍රිසංගතිය ඇති ඔබ ගිහිල්ලා දෙයියන්ට යදිනවා නම් දෙයියනේ මට පිහිට වෙන්න කියලා. එහෙම පිහිට වෙන්න දෙයියෝ ඉඳීද? පින්වත්නි දෙවියන්ගෙන් ආශිර්වාද ලබන්න පුළුවන්. දෙවියන්ගෙන් ආශිර්වාද ලබන හැටි බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. යේගහට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන දාරං පෝසෙන්ති තේ නමස්සාමි මාතලි කියලා කියපු බුදු ඒ සක්‍ර දේවේන්ද්‍රයා ඒ විදිහට කිව්වා සිල් රකින්නේ කියලා. අන්නේ සිල් රකින්න පඬිතයාට මොකද කියන්නේ? යස්මින් පදේසේ කප්පේති වාසං පඬිත ජාතේව. අන්නේ පන්සිල් රකින්න උපාසකයා සීලවන්ත උපාසකා ඒ උපාසකයා තමයි පඬිතයා කිව්වේ. යම් තැනක ඉන්නවනම් සීලවන්තෙත් භෝජෙත්වා සංයතේ බ්‍රහ්මචාරී ඔය පඬිතයා ඉන්න තැන කොතනක වේවා සිල්වත් සංයත බ්‍රහ්මචාරීන්ට භෝජෙත්වා කියලා දන් දෙන්න. දන් දීලා යා තත්ථ දේවතා ආසුන් තාසං දක්ඛිනමා දිසේ තත්ථ එහි යා දේවතා ආසුන් යම් දේවතාවෝ වෙද්ද තාසං දක්ඛිනමා දිසේ ඒ දේවතාවන්ට දක්ෂිනාව දක්වන්න. දක්ඛිනං ආදිසේ දක්ෂිනාව දක්වන්න කියන්නේ අර දානේ අර දක්ෂිනාව අනුමෝදන් කරවන්න කියන එකයි. තා පූජිතා පූජයන්ති මානිතා මානියන්ති ඒ දේවතාවන්ට ඔබ දක්ෂිනාවෙන් පිදුවාම දේවතාවෝ ඔබට ආශිර්වාදයෙන් පුදනවා. මානිතා මානයන්ති ඔබ දෙවියන්ට මානන කළා නම් එසේ දෙවියොත් ඔබට මානන කරනවා. තතෝ නම් අනුකම්පන්ති මාතා පුත්තං ඕරසං එතකොට දේවතාවෝ ඔබට අනුකම්පා කරනවා. අම්මා තුරුල්ලේ ඉන්න දරුවට අනුකම්පා කරනවා වගේ. දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති දෙවියන්ගේ අනුකම්පාව ලබන්නේ සත්පුරුෂයා හැමදා යහපත දකිනවා කිව්වා. වෙනත්නම් දැන් මේ පඬිතයාට මොකද? පඬිතයාගේ ස්වභාවය මේකයි. එයා නිතර පිරිසිදු මනසකින් ඉන්නවද අපිරිසිදු මනසකින් ඉන්නවද? සිල්වත් කෙනා පිරිසිදු මනසකින් ඉන්නවා. මනස පිරිසිදුනකොට ලේ ධාතුව පිරිසිදුද අපිරිසිදුද? පිරිසිදුයි. ඒක ශරීරයෙන් නික්මෙන රශ්මි ධාරාව ප්‍රසන්නද අප්‍රසන්නද? හොඳ ප්‍රසන්න ශක්තිමත් රශ්මි ධාරාවක් එයාගේ වටා බලපවත්වනවා. දැන් කුසල් අනුමෝදන දේවතාවෝ අනුකම්පාවෙන් ආශිර්වාද කරන්නේ කාටද? මෙන්න මේ තමාගේ වටේ රශ්මිය විහිදෙන පුද්ගලයාටයි. ඒක ඉතාම ආකර්ෂණීය රශ්මි ධාරාවක්. දෙවියොත් පිරිසිදු සිතින් මෙයාව එල්ල කළා ඔබට යහපත පිණිස වේවා කියලා ආශිර්වාද කරනකොට දෙවියන්ගේ චිත්ත ශක්තිය ඒ චිත්ත ශක්තිය මේ රශ්මි ධාරාවට ආකර්ෂණය කරනවා. ඒ ආකර්ෂණය කිරීමෙන් තමයි දේවතා රක්ඛන්ති කියන දෙවියන්ගේ ආරක්ෂාව සැලසෙන්නේ. කොහොමද? මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති. මනුෂ්‍යයන්ගෙන් යම් විපතක් වෙනවා නම් ඒක වෙන්නේ නැහැ, මොකද මනුෂ්‍යයාට ප්‍රියයි. අමනුෂ්‍යයන්ගෙන් විපතක් වෙනවා නම් ඒක වෙන්නේත් නැහැ, අමනුෂ්‍යයාට ප්‍රියයි. ඒක නිසා දෙවියන්ගේ රැකවරණේ තියෙනවා කියන්නේ. නැත්නම් දෙවියෝ ළඟට ඇවිල්ලා රකින්නෙ නෙමෙයි. දැන් කාවද මේ දෙවියෝ ආරක්ෂා කරන්නේ? ඔයත් සත්තු මරනව නම් නොදුන් දෙ ගන්නව නම් කාම විත්‍යාචාරය කරනව නම් බොරු කියනව නම් මත්පැන් බොනව නම් ඔයත්ට ආශිර්වාද කරන දෙවියෝ ඉන්නවද? පින්නත්නි දෙවියන්ට ඔයත් මේ පෞකාරකම් කළා දුකටපත් වෙච්චාම අනේ මගේ දරුවා බේර දෙන්න අනේ මගේ ලෙඩේ සනීප කරලා දෙන්න කියලා යද්දාම ඔයත් උතර දෙවියෝ ඒගොල්ලන් අනුකම්පා කරයි කියලා නැපින දෙයියෝ අනුකම්පා කරන්නම් දෙයියන්ටත් ඔය ඇත්තන්ගෙන් මොකක් හරි තියෙන්නට ඕනේ. ඔය ඇත්තෝ තනිකරම පෞකාරකම් වලදීල දෙයියන්ට කන්න ලව් කර කර පිහිටින්නවා. හම්බෙයිද? Hindu දෙයියෙක් වේවා අනිත් දෙයියෙක් වේවා මොන දෙයියෙක් හිටියත් ඔය ඇත්තන්ට පිහිටක් හම්බෙයිද? පින්වත් මතක තියාගන්න එහෙම ඉන්නවා නම් දෙයියෝ ඒ දෙයියෝ නම් හොඳ જાතියක් වෙන්න බෑ. ඒගොල්ලොත් මහා පෞකාර දෙයිය ටිකක් වෙන්න තෝනේ. එහෙමනම් පින්වත්නි ඒකින්ද මතක තියාගන්න ඔය ඇත්තන්ගේ දුරාචාරාත්මක පසුබිම තුළ ඔය ඇත්තන්ට මොන ආශිර්වාදයක් අත්දෙන්නේ නැහැ. මොකද මම ඔය ඇත්තන්ගේ කියලා කියන්නේ දැන් ඉතින් හොඳට පැහැදිලි ඔය ඇත්තන්ගේ දුරාචාරාත්මක පසුබිමක් තියෙනවා කියලා. ඒ නිසා කියන්නේ කෙලින්ම 90%කම තියෙනවා, නැත්තම් 10%ක් විතරයි, ඊටත් අඩු ගණනක්. දැන් අනිත් පැත්තෙන් මම තව පොඩි කොටසක් කියලා විශේෂයෙන්ම තරුණ දුවලා ටිකක් ඉන්නවා, ඒ ටික නිසා මම මේ කියන්නේ. ඔයත් අන්ට තවත් ලෙඩක් තියෙනවා දුවලට. දැන් ඔය ඇත්තන්ට වින්න මු අම්මා එනවා නේද ගෙදෙට්ට බබාලා හම්බ වෙන ඉන්නකොට ඉන්නවා නර්ස් නෝන්ලා ඉස්පිරිතාලට ගියාම ඉන්නවා දොස්තර මහත්තුරුත් ඉන්නවා වර්තමානයේ සිද්ධ වෙන දේ හොඳට දැනගන්න ඔය අම්මලට හරි ආදරයෙන් කිඹුල් කල්දුළු හිරන දොස්තර මහත්තුරු ටිකක් ඉන්නවා ඒ වගේම වින්න මු අම්මලා ටිකුත් ඉන්නවා මං කියන්නේ හැමෝම නෙමෙයි නමුත් වැඩි දෙනා එහෙමයි ඔයගොල්ලෝ ආපහු ගමන් ගෙදරට ඔය අම්මලාට ඔය දුවලට දරුව බබාලා හම්බෙන්න ඉන්නකොට ඒගොල්ලෝ කියනවා මේ වැඩි කරදරයක්වත් නැහැ වැඩි ස්පිරිතාලේ ඉන්න ඕනෙත් නැහැ දවස් කීපයකින් ගෙදර ඉන්න පුළුවන් දැන් තාක්ෂණයත් හොඳට දියුණුයි ඒකින්ද වැඩි කාමේ අමාරුවක් අපහසුයක් වෙන්නේ නැහැ දරුව සීස කරලා ගන්න එක තමයි හොඳ කියලා අවවාද ලැබෙනවද නැද්ද ලැබෙනවද නැද්ද අවවාද ලැබෙනවද ඒක තමයි ලැබෙන අවවාදේ. හැබැයි ඒගොල්ලෝ කියන්නේ කවදාවත් සීස කරපුවම මෙන්න මේ හානිය ඔය ඇත්තට තියෙනවා කියලා කවදාවත් කියන්නේ නැහැ. දැනගන්න පළවෙනි හානිය ඔය ඇත්තට තියෙනවා කියලා කවදාවත් කියන්නේ නැහැ. දැනගන්න පළවෙනි ළමයා සීස කරොත් හානිය නම් ජීවිතේටම බලපානවා. පළවෙනි ළමයා සීස කළ ගත්තොත් මොකද හේතුව? පළවෙනි ළමයා සීස කරා නම් අනිවාර්යයෙන්ම දෙවෙනි ළමයා සීස කරලා ගන්නට වෙනවා තුන්වෙනි ළමයා සීස කරලා ගන්න වෙනවා එක්ක දෙවෙනි ළමයා හම්බෙච්ච ගමන් කියනවා ඊට පස්සේ දරුවෝ හම්බෙන්න එපා ශක්තිමත් නැහැ කියලා අනිවාර්යයෙන්ම තුන්වෙනි ළමයාගෙන් කියනවා දැන් ඇති කියලා හතරවෙනි ළමයා හම්බෙන්න ගියත් අම්මා මැරෙන එක මැරෙනවම තමයි නවතින්නේ නැහැ අනිත් පළවෙනි ළමයා සීස කරොත් මොකද වෙන තත්ත්වය විකක් දෙන්නේ පින්නත් මොකද ඔයත් මේක නිහින් කරලා අරන් තියෙන්නේ ඔයත් හිතනවද දරුවෙක් නිසා දරුවෙක්ව ගන්න අම්මගේ බඩහරහට පලනකොට දරුවා ඉලීට පයින්වද එකපාරට පළපු ගමන් අම්මයි බඩ කපපු ගමන් නෑ දොස්තර මහත්තයා අත දාන්න ඕනේ බඩ ඇතුළට දරුවා ගන්න ඒ අත දානකොට බඩවැල් අතර එකට එක බැඳිලා තියෙන සිවිය කැඩෙනවා අන්තගුණන් කියන මේ සිවිය කැඩිච්ච ගමන් මොකෝ වෙන්නේ බඩවැල් බුරුල් වෙනවා සමහරක් වෙලාවට ඔය ගන්න වෙලාවට බඩවැල් තුවාල වෙන්නත් පුළුවන් බඩවැල් තුවාලුනොත් ඒ කාන්තේම මැරෙනවා සුමානියක් ඇතුළත අම්මා ඉදිමිල නහයෙන් කටින් ලේ දාගෙන මැරෙන්නේ හදිස්සි යන්තම් පුංචි තුවාලයක් ඇතුළත් බඩවැලක දැකලා ඉතින් දන්නවා ඉතින් සමහරක් අම්මලා දරුවා හම්බෙන්නේ කියලා එහෙම සීන ඇති වෙනවා දවස් දෙකකින් පස්සේ කියන වෛරස් එකක් ගියා කියනවා එහෙම නැත්නම් ඩෙන්ගු හැදුනා කියනවා නැත්නම් හේතුව දන්නේ නැහැ කියනවා ඔක තමයි මරණ සාතිකයන්නේ. නමුත් වෙන්නේ අන්නරකයි. ඊට පස්සේ මහනකොට බඩවැල් ටික හරියට තියලා සෙට් කරලා මහන්නේ නැහැ. මහල ඉවරලා කියන අවුරුදු දෙකක් විතර පරිස්සම් වෙන්න එතෙක් ළමෙක් හම්බෙන්න උත්සාහ ගන්නවත් එපා කියලා. මොකද අරක සෙට් වෙන්න යන්තම් හරි එච්චර කාලයක් යනවා. හරිසියවත් අම්මා ටිකක් නොසලකලි මත් හැසිරුණොත් එහෙම වැඩපල කරන්න ගියොත් එහෙම මහන්සි වෙලා අම්මා දන්නේම නැතුව ටික දවසක් යනකොට අම්මා හොඳ මුදලාලි කෙනෙක් වෙනවා. තේරුණාද දන්නේ නැහැ මුදලාලි කෙනෙක් වෙන්නේ ඇයි කියලා. මුදලාලි දැකේ මුදලාලි කෙනෙක් හඳුනගන්න තියෙන ප්‍රකට ලක්ෂණය මොකද්ද? බඩේ දිමෙනවා. හ්ම්. ඒක තමයි ප්‍රශ්නේ. අම්මට වෙන්නේත් ඒකයි. අර බඩවැල් ටික හරියට මේ වැඩ මහන්සි වීම හේතුවට බඩවැල් ඉදිරියට නිරාගෙන එනවා. ඇයි ඒව සකස් කරලා තියෙන අන්තගුණ කැඩීම හේතු කරගෙන එතකොට අන්නේ තත්ත්වය අම්මට ඇති වෙනවා ඊට පස්සේ එතනින් වෙන්නේ මොකද්ද සම්පූර්ණයෙන්ම අම්මා දුර්වලයි ශාරීරික වශයෙන් සෞඛ්‍ය වශයෙන් දුර්වල වෙනවා ඊගාවට ඔය කිසිම දොස්තර මහත්තයෙකුට පුළුවන් කමක් නැහැ මොන විශේෂඥයෙකුටවත් පුළුවන් කමක් නැහැ අම්මා කෙනෙකුගේ කුස දිහා බලලා හරි මොන විද්‍යාත්මක ක්‍රමයකින් හරි ඔයාගේ ළමයා ස්ථිර වශයෙන්ම සීස කරලා ගන්න ඕනේ කියන අනාවැකි කියන්නේ. රැවටෙන්න එපා දොස්තරලට ඒක කියන්න බෑ. සමහර විට සීස කරන්න වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. සීස කරන්න වෙනවනම් ඒකත් මහ පුදුම වැඩක්. මේ පැත්තේ හරක් ඉන්නවයි කිව්ව එන වැස්සියොත් ඇතිනේ. හ්ම්? වැස්සියොත් ඇති. ඔය කකුල් හතරේ වැස්සියෝ කවදාවත් පැටි එක්කේ පැටව හම්බෙන්නේ සීස කරලාද? නෑ බැල්ලියෝ උන් සීස කරනවද හීරියෝ 10 12 හම්බ වෙනවා සීස කරනවද නෑ පින්නත් මේ මිනිස් කාන්තාව විතරක් මිනිස් ගෑණි විතරක් සීස කරනවා දිගට හරහට. හරි පුදුම වැඩක් නේ. මොකද මේක තේරෙන්නේ ඇයි දන්නවද? එහෙම වෙන්න හේතුව බබා හම්බ වෙන ඉන්නකොට අම්මත් හරියට තොත්ත බබෙක් වගේ හැසිරෙනවා. ඒ කියන්නේ ඔක්කොම අම්මට ළඟට ගෙනහැලා දෙනවා. අනේ බබාට වගේ අම්මට සලකනවා. ඊට පස්සේ අර අම්මා දැන් ඊගාවට වෙන්නේ එහෙමයි. වාඩි වෙලා ඉන්නවා, ගෙදර බුදිය ගන්නවා, ටීවී එක ගාව ඉන්නවා, වැඩි ඉරියව්වක් වාඩි වෙලා. පොඩ්ඩක් අතෙන්ද මෙතෙන්ද යනවා යන්තම් ඇවිදගෙන. ඒකෙන්ද ඇවිදින්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකත් හරියට ශරීරය හොල්ලලා එහාට මෙහාට ගිහිල්ලා ක්‍රියාත්මක වීමක් නැහැ. බස් එකේ බස් හෝල්ඩ් එකක් කියන්නේ බස් එක ඕනේ, වෑන් එක ඕනේ, පයින් යෑමක් නැහැ ගොඩක් වෙලාවට. ඒකට අන්තිමට වෙන්නේ දන්නවද? මිනිස්සෙක්ව ඇඳට දාලා තිබ්බොත් මාස 6ක් විතර මෙහෙම දිගට මොකද වෙන්නේ? අතපය හයි වෙන්නේ නැද්ද? අතපය හයි වෙනවා. ඒ දේම මේ ශරීරය ඇතුලේ සිද්ධ වෙනවා. මේක ව්‍යායාම නැතුව තියෙනකොට හොලවන්න කරන්න අමාරු වෙනවා, රිදෙන්න ගන්නවා. ඊට පස්සේ අර දරුවා හම්බෙන්න යනකොටත් අම්මට අර සුදුසු පරිදි ශරීරයේ සැකිල්ල ක්‍රියාත්මක වීමට තියෙන ඒ ශක්තිය නැති වෙලා යනවා. ඉතින් දරුවා ඔපරේෂන් අම්මා ඔපරේෂන් කළොනේ දරුවාව ගන්න. බලන්නකො හරක් බල්ලෝ ඔය හැම සතෙක්ම තිරිසන් හැම සතෙක්ම කොච්චර දරුව පිරිසිද ගත්තත් උගේ ජීවිතේ දරුවා හම්බ වෙනකල්ම ඌ සාමාන්‍ය ජීවිතේ ගත කරනවානේ. උන්ට කිසි ප්‍රශ්නයක් නැතුව දරුවා හම්බ වෙනවා. මොකද සාමාන්‍ය ජීවිතේ ඉන්නවා. හැමතිස්සෙම ශරීරය හොඳට ක්‍රියාත්මක වෙනවා. සැකිල්ල ප්‍රශ්නයක් නැහැ. අන්න සුඛෝපභෝගී වෙන්න ගිහිලා තමයි ඔය විපත කරගන්න වෙලා තියෙන්නේ. දැන් ඕකෙ වෙන්නේ මොකද්ද? වෙනත් එක දෙයක් ඉස්සෙල්ලා කියන්න ඕනේ. කවදාවත් ලෑස්ති වෙන්න එපා අම්මා කෙනෙක්. දැන් මේවා කියනකොට සමහරක් අම්මලා කැමති නෑ, වයසක අම්මලා එහෙම කැමති නෑ. සමහරක් අය කියනවා මොනවාද මේ හාමුදුරු දරුවෝ හම්බෙන්නේ ගැන කියන්නේ, ළමයි හම්බෙන්නේවා ගැන කියන්නේ කියලා කියනවා. වෙනත් කියන්නේ ඇයි දන්නවද? ඇයි කියලා කියන්නම්. මේක සාසනික ප්‍රශ්නයක්. මේක ජාතික ප්‍රශ්නයක්. දෙකක් තියෙනවා මෙතන. ඈ මොකද දොස්තර මහත්තයා කියන්නේත් නෑ, වින්නම අම්මා කියන්නේත් නෑ, නර්ස්නම කියන්නේත් නෑ, ඔය ඇත්තන්ගේ අම්මද තාත්තලා කියන්නේත් නෑ, වෙන හඳු කෙනෙක් කියන්නේත් නෑ. ඒකින්ද ඔය අනම්මනම් පහිච්චකම් ඕනේ නෑ කියන දේ අහගන්න. කියන දේ අහගෙන හිතන්නේ මේක හරිද කියන එක කියලා, වැරදිද කියලා බලන්න. වෙන දෙයක් නෙමෙයි බලන්න තියෙන්නේ. මොකද හේතුව ඔය සත්වයට වැඩිච්ච ඇත්තෝ ඉන්නවා විහිං. ඒ ඇත්තෝ කැමති නෑ ඒක කියනවට. අයියෝ මේ ළමයි ඉස්සරහ තියාගෙන මොනවද මේ කියන්නේ කියලා අහනවා. මොකද වැරදි දෙයක්ද ළමයි ඉස්සරහ කියන්නේ? නෑ, ළමයිට දැන් අවශ්‍යයි ඒක දැනගන්න. මේක හොඳ නෑ කියලා. පුංචි කාලේ ඔළුවට දාපුවම ලොකු වෙනකොට ඒ ළමයි වරදෙන් ඈත් වෙනවා. ඒ වරදට පත් වෙලා තියෙන අම්මා කෙනෙක් වුණත් දරුවාට කියන්නුනේ ආදරේ තියෙනවා නම් දරුවෝ හාමුදුරුවෝ කෙනෙක් ඇත්තයි මුන් අපිව රැවට්ටුවා උඹලා නම් මේකට අහු වෙන්න එපා කියලා ළමයින්ට කියලා දෙන්න ඕනේ කියන එක ලැජ්ජාවේ ඉන්නවා. ඈ ඒ කියන්නේ බුද්ධිය නෑ මොකද්ද කරන්න ඕනේ කියලා තීරණයක් කරගන්න. කින්ද පිනත් එහෙම කියනත මේ දේ දැනගන්න බලන්න මේ කින්ද වැදගත්ද නැද්ද කියලා වැටෙන කියලා ඉන්නාට පස්සේ දැන් කොහොම වුණත් ඉන්න දරුවෙක් බිහි වෙනකොට ප්‍රසූත වේදනා සීස කරන්න වෙයි සමහරක් වෙලාවට. ඒ ප්‍රසූත වේදනා ලැබෙනකල් දරුවා ලැබෙන්න උත්සාහ ගන්නකල් තීරණය කරන්න එපා සීස කරනවද නැද්ද කියන එක දොස්තරලා කිව්ව තීරණය කරන්න එපා. දොස්තර කිව්වොත් මෙහිමයි දැනට ළමයා කුස ඇතුලේ අඩපණ වීගෙන යනවා. ඒකෙන් මොන හරි වෙන්න ඉස්සෙල්ලා ගන්න ඕනේ කිව්වොත් අන්න එතකොට ප්‍රශ්නේ නැහැ. ළමයා කුසේ හොඳට ඉන්නවා නම් කවදාවත් එපා තීරණය කරන්න. මොකද කලින් ප්‍රසූත වේදනා ලැබෙන්න කලින් අම්මව සීස කළා ළමයා ගත්ත ගමන් ලොකු පාඩුවක් වෙනවා අම්මට. මාතෘත්වයේ තියෙන ඒ උදාර වින්දනේ ලබන්නේ අම්මට බැරි වෙනවා. මොකද ප්‍රසූත වේදනාව තමයි අම්මා කෙනෙකුට මාතෘත්වයේ වින්දනේ ලබා දෙන්නේ. ගැහණියක් නම් ඒ වින්දනේ ලැබීම ජීවිතයේ තිබිය යුතුද නැද්ද? ගැහණියක් නම් මම දන්නේ ගෑනුගෙන් මං අහන්නේ තිබිය යුතුද නැද්ද? තිබිය යුතුයි. තිබෙන්න ඕන නම් මේක මතක තියාගන්න. දැන් මෙන්න මේ දේ හිතන්න. ප්‍රසුත වේදන ඇතිව ළමයෙක් බිහිවලා ඉන්නවා. ප්‍රසුත වේදන නැතුව ළමයා බිහි කරලා ඉන්නවා. ප්‍රසුත වේදන ඇතුව බිහි කරපු ළමයා ඉන්න අම්මට ඒ දරුවා වැඩමින් දරු හුරතල් දකිනකොට අම්මගේ මනස දරු හුරතලයෙන් සතුටු වෙනවද නැද්ද? සතුටු වෙනවා. ඒ සතුටු වෙනකොට ඒ අම්මට ඒ දරුවා බිහි කරපු අවස්ථාවේ වෙන අවස්ථාවට මනස යනවද නැද්ද? යනවා. ඒ බිහි කරපු අවස්ථාවේදී විශේෂයෙන්ම මං අහන්නේ අම්මලගෙන්. මං දන්නවා එයා දන්නේ නැහැ ඕක. අම්මලා දන්නේ. මේ අම්මලා හිනා වෙනවා එයා කරපු කියපුවාම. මේකම කතා කරන්නේ මට ඕගොල්ලන්ගෙන් දැනගන්න ඕනේ. දැන් වෙනදි ඒ සම්බන්ධ වෙනකොටම ඒ වෙලාවේදී දරුවා බිහි කරන වෙලාවේදී ඇතිවෙච්ච ප්‍රසුත වේදනාව මේ දරු හුරතල් එක්ක සතුට වෙනකොට අම්මා ඒ වේදනාව වේදනාවද වින්දනයක්ද? ආයිත් මුණ බලන් ඉන්න. ආයි කියන්නේ ලැබල නැතුව ඇති එහෙනම්. හ්ම්. වින්දනයක් මොකද කියන්නේ වේදනාවද වින්දනයක්ද? වින්දනයක්. හොඳයි. ඒ වින්දනය ඒ අම්ම ලබන ඒ වින්දනය අර ප්‍රසුත වේදනාව නොලබපුවාමඩ තියනවද? තියනවද? ඒක ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ මාතෘත්වයේ වින්දනේ අම්මා ලබන්නේ නැහැ කියන එකයි. මාතෘත්වයේ වින්දනේ ලබන්නේ නැතිකොට ඊටත් වඩා භයානක ප්‍රතිඵලයක් තියෙනවා. මොකද හේතුව? අම්මගේ ශරීරයේ අම්මගේ ලේ කිරි බවට හරවන්නට උපකාරී වෙන හෝමෝනේ ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනවා. මොකද ඒ හෝමෝනේ දරුවා දරු සෙනෙහස නිසා ඇති වෙන දෙයක්. දරුවා අඬද්දි, දරුවා ස්පර්ශ වෙද්දි, දරුවා හිනා වෙද්දි ඔන්න ඔය වගේ වෙලාවට අම්මගේ ශරීරයේ ඇතිවන අර වින්දනය නිසා ක්‍රියාත්මක වෙන හෝමෝන ධාරාවක් තියෙනවා. ඒ හෝමෝනෙ ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනවා. ඒකට ලේත් එක්කලා අර හෝමෝනය අම්මගේ පයෝදරවල තියෙන ශීර ග්‍රන්ථින්ද සම්බන්ධ වීමෙන් තමයි අම්මගේ ලේ ටික කිරි බවට හැරෙන්නේ. ඒ ලේ කිරි බවට පත් වෙන්නේ නැති කෙනෙකුට ළමයට දෙන්න කිරි නැහැ. මාසයක් දෙකක් යනකොට ළමයට කිරි නැහැ. කිරි වලට ඊට පස්සේ මොනවද දෙන්නේ? සතින් එන කිරි. මොකුන්ද ඒක ගන්නෙ? ගොන්නුන්ගේ. ගොන්නුන්ගේ අපි හරක් කියන එක ගොන්නු කියලා කියමුකෝ වැඩි පහසෙ. ඈ? ඔව්. ඒ එක කියනෙන් දැන් හරි ෂෝක් කියලා එක. අර සමහර ටීවී එකේම පෙන්නන්නේ මෙහෙම කළා වක් කරලා පෙන්නන්නේ අම්මගේ ආදරේ වගේමයි කියලා. ඒ කියන්නේ අම්මගේ ආදරේ වගේ මොනවද? මොන කිරිද? හරක් කිරි. ඒ කියන්නේ අම්මා කවුද? ඈ? හරක් කිරිත් අම්මගේ ආදරේ වගේ නම් අම්මා කවුද? අම්මා මොන වගේද? අම්මා හරක වගේ තමයි. ඉතින් හරි, ඕවා දෙන්නේ නැහැ මිනිස්සුන. ඔබ දෙන්නේ හර ඔය විශේෂයෙන්ම පුංචි කාලේදී බිරිඳ දරුවට ගොන් කිරි දෙනවා නම් ඉතින් ගොන් නෙවන අම්මා කෙනෙක් නම් කවදාවත් ඔබ දෙන්නේ ගොන් අම්මා කෙනෙක් රෙන්න ගොන් නෙවන අම්මා කෙනෙක් නම් ඔබ දෙන්නේ නෑ කීයටවත්. පින්නත් මේ මතක තියාගන්න. කොලෙස්ටරෝල් කියන රසායනික පදාර්ථයක් තියෙනවා. මේ රසායනික පදාර්ථයේ තියෙන මිනිස් අම්මගේ කිරිවල විතරයි. වෙන මොන අම්මෙකුවත් කිරිවල නෑ. මේ කොලෙස්ටරෝල් අවශ්‍ය වෙන්නේ බිරිඳ දරුවාගේ මොළයේ සෛල වර්ධනයට. මේ කොලෙස්ටරෝල් ලැබෙන්නේ නැතිකොට මොළයේ සෛල වර්ධනය වෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට මොන කිරිද දෙන්නේ? ගොන් කිරි. ගොන් කිරි නැතිනම් මොන පදාර්ථද? ඒවා ගොම් පදාර්ථ. දැන් ළමයට ලැබෙන්නේ කොලෙස්ටරෝල් පදාර්ථ වෙනුවට ගොම් පදාර්ථ. මොළේ වැඩෙන්නේ ගොම් පදාර්ථ වලින්. දැන් ළමයාගේ මොළේ මොන වගේද? ගොම් මොළයක්. දැන් අම්මා තාත්තා දන්නා ළමයා ලොකු වෙනකොට මොළේ නම් ටිකක් අඩපණ වගේ දෙයියන්ගේ පිටක්වත් ලබා දෙන්නට ඕනේ කියලා. විශේෂ දෙයියෙක් ඉන්නවා ඒකට. ඒ මොන දෙයියොත්? ඝන දෙයියෝ. ඝන දෙයියන්ගේ ඔළුව මොන වගේද? දැන් දන්නවනේ. ඝන දෙයියන්ට තියෙන්නේ අලි ඔළුවක්. දැන් අලි ඔලුවක් තියෙන දෙයියන්ගෙන් ගොන් මොලයක් තියෙන ළමයා ආශිර්වාද ලැබනකොට මේ ළමයා ගොන් අලියෙක් වෙලා නෙමෙයිද නවතින්නේ? ඈ දැන් ඉතින් මං අරන් කලින් කිව්වේ ගොන් අලි ගොන් ඇතිනිය අපිට ඉන්නේ කියලා. කොහෙදද ඔය ගොන් කිරි බීලා තමයි මේ තත්ත්වයට අදගෙන වැටලා තියෙන්නේ දැන් අපි. ඈ වෙනත් මං කියන්නේ හැමෝම නෙමෙයි දීපුව ඇත්ත බලා ගන්න. අම්මලා තාත්තලා වාක්‍යයන්ට උනේ ඒකට. ළමයාට එහෙම වෙන්න වුණා නම් ඒ වෙන්න උනේ අම්මලා තාත්තලාගේ දෙගොල්ලන්ගේම වරද නිසායි. එහෙම උනේ. හැබැයි මං එහෙම කිව්වට මේ පැත්තෙන් බලන්න එක පැත්තක් තියෙනවා මෙහෙම. දැන් සමහරක් වෙලාවට අපේ කොල්ලෝ කෙල්ලෝ ඇත්තටම එක පැත්තෙන් බැලුවොත් ගොන් අලි ගොන් ඇතිනිය තමයි. මොකද? හා මං මෙහෙම අහන්න. ඔයත් වැඩියෙන්ම චිත්‍රපට බලනා නේද? TV බලනා නේද? TV වල බලන චිත්‍රපටි වැඩියෙන් බලන්නේ මොන චිත්‍රපටි? මාගේ තවරි. ඉක්මන කියන්නේ. හින්දියව බලන්නේ. ඇයි ඔය හින්දියව බලන්න ඔච්චර ආස? මං කියන්නේ ඇයි කියලා. හින්දි චිත්‍රපටි වල තියෙන හොඳ ලව් සීන්. ඉතින් මේක ඇස් දෙකින් විතරනේ කටත් අරගෙන බලාගෙන ඉන්නේ. ඇයි හේතුව මේ ලෝකේ සාමාන්‍ය ලෝකේ නම් කරන්න පුළුවන් හේම නෙමෙයි. ඒකෙන්ද කටත් අරගෙන බලාගෙන ඉන්නවා. දැන් අරමුණ තදින් ග්‍රහණය කරනවා. අර මං කලින් කියපු රසායනික ක්‍රියාදාමය කොහොමද වෙන්නේ මොලේ? ප්‍රසන්නද අප්‍රසන්නද? පැය ගණන් බලාගෙන ඉන්නේ. මොලේ සෛල ක්‍රියාකාරීත්වය මොන තත්ත්වයට වැටෙනවද? ඒක තමයි ඇබ්බැහි වෙනවා කියලා කියන්නේ. ඒ ඇබ්බැහි වීමේදී මොකද වෙන්නේ? නරක පැත්තට ගියොත් පිස්සු වැටෙනවා. භාවනාමය පැත්තෙන් ගියොත් හොඳට දිනලා අහසින් යන්න පුළුවන් තත්ත්වයට එනවා. වගේම මේ පැත්තට ගියොත් මේ විනාශය සිද්ධ වෙනවා. දැන් බලන්න. දැන් මෙහෙම මේවා බලලා බලලා ඔළුව පිස්සු වැටිගෙන ඉන්න කොල්ලෝ කෙල්ලෝ පාරට බහිනවා. පාරද බැච්චා මේ කොල්ලෝ කෙල්ලෝ එක එක හම්බ වෙනවා. හම්බ වෙන්නේ මොනවා කරපැත්තද? හින්දි චිත්‍රපටි බලලා ඔළුව පාගෙට පිස්සු වැටලා තියෙන ඇත්තෝ. මේගොල්ලෝ දැක්ක ගමන් මුන්ට පිස්සුව තද වෙනවා. ඈ පිස්සුව තද වෙච්ච ගමන් එක එක ඇඟේ එල්ල ගන්න හදනවා. ඈ ඒ එල්ල ගත්ත වෙලාවට ජාතියක් පේනවද? ජන්මයක් පේනවද? ආගමක් පේනවද? සංස්කෘතියක්, සදාචාරයක්? මොකක්වත් පේන්නේ නැහැ. එකම දේ පේන්නේ කොල්ලයි කෙල්ලයි කියන එක විතරයි. වෙන මොකක්වත් පේන්නේ නැහැ. හැබැයි ටිකක් දුර යනකොට තමයි පේන්නේ හරි කොල්ලෙකුත් කෙල්ලෙකුත් නෙමෙයි කියලා. ඈ වැඩි වැරදි එතකොට පරක්කු වැඩි. දැන් බලන්න ඇත්තටම ඔයතු කල්පනා කරන මේ අපේ ඇත්තන් දලා තියෙන්නේ යාළුනාට පස්සේ ක්‍රිස්තියානි කතෝලික කියලා හරි කිව්වොත් අම්මයි තාත්තයි මොනවා කිව්වත් හරියයිද? නෑ. අර කොල්ලා ක්‍රිස්තියානි කොල්ලෙක් හරි කතෝලික කෙල්ලෙක් හරි ක්‍රිස්තියානි කෙල්ලෙක් හරි කියවා මගේ ආගමට එන්නට ඕනේ කියලා. කෙලින්ම අපේ මේ කොල්ලෝ කෙල්ලෝ ඒ ආගමට යන්න හදන්නේ නැද්ද? ඈ? ඒ මිනිස්සු කරන්නේ මිසද කොහොම හරි අපි ඒගොල්ලන්ගේ ආගමට ගන්න. අපේ ඇත්ත යන්න හදන්නේ නැද්ද ඒ ආගමට? යන්න හදනවා. ඒ කියන්නේ මොනව කළද? අර චිත්‍රපටියේ පිස්සු ඇවිල්ලා. මොකද මේක යාළු වෙච්ච ගමන් මුන්ට ඕනේ කොහොම හරි අරකේ ලව් සීන් එක රඟපාලා බලන්නට. ඒකට කොහින් හරි අවස්ථාවක් හොයාගන්න හදනවා මිසක් ජීවිතේ අනාගතයක් ගැන හිතන්නේ නෑ. ඒ වෙලාව ගැන හිතනවා. තව ජීවිතේ අවුරුදු 40 50 ඉස්සරහට යන්න තියෙන එකක් ගැන හිතන්නේ නෑ කවුරුවක් අයි. මොකද්ද මේ කරන්නේ අපේ ඇත්ත? මෙන්න මේ தத்துவෙින්ද මම කියන්නේ. හැබැයි එකක් තියෙනවා. ඔයත් මං කිව්වට මෙහෙම ගොන් අලි ගොන් ඇතිනිය කියලා ඇත්තටම එහෙම සමහරව ඉන්නවා තමයි. මොනවා කිව්වත් අහන්නේ නැති. හැබැයි මනුස්සකම කොහෙද කියලා ඔයත්ම හිතාගන්න එක. අනිත් එක ඉතිපිසෝ ගාථාවේ තේරුම් ටික ඉගෙන ගන්න. නවරහදි බුදුගුණවල. තේරුම් ටික ඉගෙනගෙන හැමදාම ඒ පුළුවන් වෙලාවට බෝධිය ගාවට ඇවිල්ලා බෝධිය ඇමදලා පන්කලේ අතට අරන් ඉතිපිසෝ ගාථාවත් එක්ක බෝධිය වටා ප්‍රදක්ෂිණා කරන්න. යන ගමන් ඒ බුදු ගුණ නවයේ 3-4කවත් තේරුම මනසට ගන්න උත්සාහ ගන්න. උත්සාහර ගනිමින් ඉතිපිසෝ ගාථාව කියන අතරේ පැන් ටිකක් බෝධිය පැත්තට ඉහින්න. බෝධිය මුලට වතුරක් කරනවද කමක් නැහැ. බෝධිය පැත්තට සුවඳ පැන් ටිකක් ඉහින්න. මේ බුද්ධෝපහාරයක් කරන්නේ. බෝගහේ දෙයියන්ට යදිල්ලක් නෙමෙයි, බෝගහේ දෙයියෝ නෑ. ඔය ඇත්ත හිතන්න එපා දෙයියෝ කියන જાතිය ගස් නගින જાතියක් කියලා. දෙයියෝ ගස් යන්නේ නෑ. ගහට අධිග්‍රහිතයි කියලා කියන්නේ දෙයියෝ ගස් නගිනවා කියන එක නෙමෙයි. ඒ නැගලා ඉන්නේ නම් දන්නවනේ වවුලුනේ පිරිලා ඉන්නේ. ඈ දෙයියෝ නෙමෙයි. ඒකෙන් දැනගන්න දෙයියන්ට යදින්න නෙමෙයි බෝගහ ගාවට යන්නේ. බුදුහාමුදුරන්ගේ බුදුගුණ ඒ කියන්නේ බුදුහාමුදුරුව වෙන වෙනයි භෝගහ අනුමත කරලා තින්නේ පාරිභෝගික ඡේතියක් වශයෙන් දෙය රදින තියෙන තරම් නෙමෙයි බෞද්ධයන්ට. එතෙන්ද ගියම බුදුහාමුදුරන්ගේ සර්වඥතාඥානීය බුදුගුණ මෙනෙහි කළ උපහාරයක් කරනවා මිසක්. ඒ උපහාරය කරන්නට තමන් බුදුමගේ යන කෙනෙක් වෙන්න ඕනේ. බුදුමගේ යෑම වශයෙන් තමයි අර සුචරිතය අදිෂ්ඨාන කරන්න කියලා කිව්වේ. ඒ බුදුමගේ යන කෙනා බුදුගුණ සිහි කර කර යනකොට ඒක යාට භාවනාවක් වෙනවා. ඒ සීලයක් භාවනාවක් දෙකම තියෙනවා. ඔය ඇත්ත තමන් තුළ විශාල ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනගනවා. පැයක් පැයකමාරක් විතර බෝධිය වටා ඔය කටයුත්ත කරමින් හොඳ ශක්තිමත් මනසක් තියෙනවා. ඒ වෙලාවට ඔය ඇත්තන්ගේ ශරීරය තුළින් ප්‍රසන්න රශ්මි ධාරාවක් පිට වෙනවා. බොහොම ප්‍රසන්නයි. එහෙම කටයුතු කරනකොට ඒ වෙලාවට විතරක් නෙමෙයි අනිත් ජීවිතයේ සිල්වත් වීම හේතු කොටගෙන තමන්ගේ නිරතුරුවම රශ්මි ධාරාව ප්‍රසන්න වෙනවා. ඒ ප්‍රසන්න රශ්මි ධාරාව මේ පරිසරයට බලපානවද නැද්ද? දැනට ඔය ඇත්ත දුස්සීල නිසා ඒ දුස්සීල හේත්කම හේතුවෙන් පරිසරය දුෂ්ට වෙලා තියෙන්නේ, දූෂිත වෙලා තියෙන්නේ. ඒ නිසා කිසිම සැනසෙල්ලක් ඔය ඇත්ත ලබන්නේ නැහැ දුෂ්ට පරිසරයක. මේක බුදුහාඳුරගේ බුදු වද නැයි. ඊගාවට ඔයයන් අර බෝධි පූජාව තියලා එතන ඉඳගෙන පොඩි සත්‍යක්‍රියාවක් කරන්න. දැන් කරන්න පුළුවන් මේක. ඔයක අවංකව අදිෂ්ඨාන කළා නම් සුචරිතේ පිහිටන්නට මම මේ පංච සුචරිතේ පිහිටන්න අවංකව අදිෂ්ඨාන කළා. නොකඩන කතාවක් නෙමෙයි. අවංකව අදිෂ්ඨාන කරා ඒක මගේ ඇත්තක්. පුළුවන්ද බැරිද? පුළුවන් කරන්නට. මම බුදුහාඳුරන්ගේ බුදුගුණ සීකරා ඒ බුදුගුණ බුදුහාඳුරගව තියෙන බව විද්‍යමාන බව සත්‍යයි. මගේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි වූ මේ සත්‍ය බලයනුත් මා සුචරිතයක පිහිටියානම් පිහිටීමට අදිෂ්ඨාන කරානම් ඒ සත්‍ය බලයනුත් මේ රටේ සදාචාරයේ වර්ධනය වේවා, දුරාචාරයේ පහ වේවා. මේ රටේ සියලුම ජනකොඩස්සල යම්කිසි මානසික තත්වයේ විරෝධතාවයන් වෙත්නම් වෛරය, ක්‍රෝධය, පලිගැනීම, ඊර්ෂ්‍යා ආදී මේවා ඇත්නම් ඒ සියලු විනාශකාරී සිතුවිලි සිත්සතන්තමින් ඈත් වෙලා කරුණා, මෛත්‍රී ආදී ශාන්තිකර සිතුවිලි ඒ ඇත්නම්ගේ සිත්සතන්තුල පහළ වේවා, හැම දිනාටම යහපතක්ම වේවා කියලා හිතාගෙන අදිෂ්ඨානයක් කරන්න. ඒක සත්‍යක්‍රියාවක්. ඒක ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මොකද හේතුව අර පරිසරය බලන්න. මේ රටේ හුඟා දෙන එකතු වෙලා වැඩි කොටසක් එකතු වෙලා රටේ පරිසරය ප්‍රසන්න කරනකොට ඒ ප්‍රසන්න පරිසරයේ ජීවත් වෙන්නේ කවුද? අපිමනේ. ඒක ප්‍රසන්න පරිසරයක ජීවත් වෙන අපිට ඒ පරිසරය බලපානවද නැද්ද? බලපානවා. අපි දැන් මේ පරිසරය ප්‍රසන්න කළා තියෙන එක එල්ලයක් ඇතුව අපේ මනස දියුණු කරලා ඒ එල්ලේට එල්ල වෙන්නේ නැද්ද? එතකොට එල්ල වෙනවා. එතකොට අපේ ශාන්තිය සැලසෙයිද නැද්ද? සැලසෙනවා. අනිවාර්යයෙන්ම සැලසෙනවා. අවශ්‍ය අපේ සුචරිතේ ක්‍රියාත්මක කිරීමයි. ඒ ඇරෙන්න වෙන දෙයක් කරන්න නෑ ඔය ඇත්තන්ට. මේ ටික කරන්න බැරි නම් විනාශේ බලාපොරොත්තු වෙන්න. මරණ තුනක් ඇති මිනිහේ පැණිකෑය කියලා කියනවා. අපි මරණ 33ක් ඇතුව ඉඳද්දිත් අපි පැණි ලෝනවා, සූපු කරනවා අපි. හා මතක තියාගන්න ලේසි වෙන්නේ නැහැ කියලා ඇත්තන්ට. තව ටික දවස් ඔයත් මේ ටිකට පෙළඹුණේ නැත්තම් තව අවුරුදු 20ක් යන්නේ ඉස්සෙල්ලා ඔයත්ගේ ඇස් එක ඉදිරිපිට දැක් ගන්න පුළුවන් මේ මොකද්ද රටේ තත්ත්වය, මොකද්ද ඔයත්ගේ අනාගතය දරුපරට වෙන්නේ කියලා.
ඔයත්ගේ දේශපාලනේ ඉන්න නායකයෝ ඔයත් ගැන හිතන ඇත්ත නෙමෙයි, ඒ ඇත්ත ගැන හිතන අය. රටේ ජනතාව ගැන හිතන ඇත්ත නෙමෙයි. රටේ ජනතාව ගැන හිතන නායකත්වයන් නම් කවදාවත් රටේ දුෂ්චරිතය පතුරවන්නේ නෑ, ජනතාව විනාශ කරන්නේ නෑ, ජනතාව දුප්පත් කරවන්නේ නෑ. රටේ ජනතාව ගැන හිතන නායකත්වයක්. එහෙනම් දැනගන්නට ඔයත්න්ට එහෙම නායකත්වයක් නෑ කියලා දැනගෙන ඔයත්වත් මේ ටික දැනගෙන සුචරිතේ පිහිටන්න නායකයෝ මොනක්ලක් කමක් නැහැ. අපිට පුළුවන් අපේ කටවල් තියාගන්න, අපේ හිත් අදිෂ්ඨානශීලීව ඉදිරියට ගෙනෙන්න අපිට පුළුවන්. ඒක අපිට ශාන්තියක් කරගත හැකි. මේ ශාන්තිය අදිෂ්ඨාන කරගෙන හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණානි සංසයෙන් රැස් කරගත් කුසල ශක්තියින් දෙලව යහපත පිණිසත් ප්‍රාර්ථනීය පරිදුතු නිවන් සුව පිණිසත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පර්ලෝසපත් යම් තාක් නැ හිත මිත්‍රාදීව මේ කෙනෙන් සුවපත් විය හැකි වෙයිද ප්‍රාර්ථනීය පරිදි ඒ ඇත්තන් යම් සුවපත් භාවයක් ප්‍රාර්ථනීය නම් ඒ සුවපත් භාවයට ප්‍රමිණිත්වා කියලා හිතාගෙන ඥාතීන්ට පින් දෙන්න. පින්වත් ධර්මශ්‍රවණය කිරීමෙන් දහම් පඬු පූජා කිරීමෙන් වශයෙන් රැස් කරගත්තා වූ මේ සියලුම කුසල ශක්තිය මේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන ඉන්න වසන්ත රොෂන් මහත්මයාගේ දෙමාපියන් ඇතුළු පවුලේ සියලු දෙනාට සෙත් පැතීමට හා රටදා වේදීන් යුද වේදී සිටින රණවිරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා වසන්ත රොෂන් මහත්මයා විසින් පරිස්කාර පූජාව කළා තියෙනවා. පවුලේ ඇත්තන් සෙත් පතන්නට දෙමාපියන් ඇතුළු ඒ වගේම රණවිරුවන්ට ආශිර්වාද කරන්ටත් ඒ වගේම පර්ලෝසපති යම්තාක් නැ හිත මිත්‍රාදීවද ඥාතිින්ද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා සාදු කියලා ඥාතිට පින් දෙන්න. මින් කැමති ස්ථානාදී ගුතිෂ දේවතාදී දේව සමූහයද පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. හැම දිනකට මෙසේ රැස් කරගත්තා වූ කුසල ශක්තිය දෙලොව යහපත පිණිසත් ප්‍රාර්ථනීය පරිදි තුන් නිවන් සුව පිණිසත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා.
බෝධිගිරි විහාරස්ථ එක්සත් තරුණ බෞද්ධ සංගමයේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මහත් දුරබැහැරක සිට මෙම අවස්ථාවට සහභාගී මේ පින්නතුන්ගේ දහම් පවසනවාලන්නට අගනා ධර්ම දේශනාවක් සිදු කළ පූජ්‍ය ගංගොඩවිල සෝමහිම්පාණන් වහන්සේට තව තවත් ලෝසසුන් වැඩ වඩන්නට නිදුක් නිරෝගී භාවය දිගාතරි සම්පත් සැලසෙත්වා කින් ප්‍රාර්ථනාවෙන් මේ පින්නතුන් සියලු දෙනාම තුන්වරක් සාදුකාරයක් දෙන්නට සාදු සාදු සාදු.